චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලු අයං බදන්තා ධම්මස්සවන කාලු අයං බදන්තා ධම්මස්සවන කාලු අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ආරති විරති පාපා මජ්ජපානාච සංයමෝ අප්පමාදෝච ධම්මේසු ඒතං මංගල මුත්තමන්ති
සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි මේ සන්ධ්‍යා කාලයේ මේ විශාල පිරිසක් බෞද්ධ රූපවාහිනී මාධ්‍ය ඔස්සේ ධර්ම ශ්‍රවණය කරන්න සූදානම් වෙන මොහොත ඔබ සියලු දෙනාම මේ පැයක පමණ කාලය තුල වචනෙන් මෙච්චරක් කියලා ගණනින් මෙච්චරක් කියලා සීමා කරලා නිමා කරලා ප්‍රකාශ කරන්න බැරි මහ විශාල පින්කමක් සිද්ධ කරගන්නයි සූදානම්. ඒ පින්කම තමයි ධර්ම ශ්‍රවණය කියන පින්කම. නිතර නිතර මේ මාධ්‍ය ඔස්සේ මේ ධර්ම ශ්‍රවණය කරන අපේ පින්නතුන්ට ඒ පිළිබඳව කරුණු කාරණා නැවත නැවත අලුතෙන් අමුතුවෙන් සිහිපත් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ කියලා මම හිතනවා. මුලින් සිහිපත් කරන්නට යෙදුනා මේ ධර්ම ශ්‍රවණය කරන ආයත ලැබෙන ආනිසංශ ප්‍රමාණය. භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළේ මහා කල්ප 8ක් ආනිසංශ ලැබෙනවා. සිත, කය, වචනේ කියන තුන්දර හික්මවාගෙන සංවර කරගෙන ධර්මයේ පිළිබඳව නැමිච්ච හිතක් ගතක් ඇති කරගෙන ධර්ම ශ්‍රවණය කිරීම තුළින්. එහෙමනම් ඔබ සියලු දෙනා මේ මොහොතේ ධර්ම ශ්‍රවණය කරන්නයි සූදානම්. බොහොම දයාවෙන් සිහිපත් කරන්නට ඕනේ අපි හැමෝම ඔබට මේ වෙලාවේ ධර්ම ශ්‍රවණය කරන්න. එහෙමනම් භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළේ ඒ ඇයට ලැබෙන ආනිසංසය මහා කල්ප 8යි. එහෙනම් මහා කල්ප 8ක ආනිසංස ලබාගෙන ඔබ වෙනුවෙන් මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දැරීම නිසා ඔබ රැස් කරන කුසලයේ ඊට වඩා හුඟක් වැඩි. නමුත් මේ දායක පින්වතුන් ඔබට කුසල් රැස් කරගන්න මඟ සකස් කර දුන්නා වගේම ඒ අයද මෙතන ධර්ම ශ්‍රවණය කරනවා. එමනම් ඒ ඇයට අර දානමය පින්කමට අනතුරුව අමතරව ශ්‍රවණානිසංසය ලැබෙන්නට ඕනේ. මහා කල්ප 9ක්. එහෙමනම් 8ක් 9ක් එකතු වුණාම මේ පින්තුන්ට ලැබෙන ආනිසංසය මහා කල්ප 17ක්. අපි බලාපොරොත්තු වෙනවා මිය පරලෝ ගියපු අයටත් පින් දෙන්න. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා පින් ගන්න පුළුවන් තැන්වල අපේ ඥාතීන් මේ වෙලාවේ අපි දිහා බලාගෙන සූදානමින් ඉන්නවා නම් පින් ලබන්න ඒ අයට ලැබෙන ආනිසංස ප්‍රමාණය මහා කල්ප එකයි. මම නිතර සිහිපත් කරනවා අපිට මේකෙන් හිතන්න ලොකු කාරණාවක් තියෙනවා. කුසල් රැස් කරන්න ඕනේ පුළුවන් කාලේ ජීවත් වෙන කාලේ. අපිට මහා කල්ප 8ක් 9ක් මේ ඇයට මහා කල්ප 1ක්. එminValue අපිට තමයි වඩ වඩා පින් කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒ නිසා anuṁ කරලා anuṁ දෙන පින් දිහා බලාගෙන ඉන්නේ නැතිව අපි පුළුවන් තරම් ජීවත් වෙලා ඉන්න වෙලාවේ පින් කරමු. මේ මහා ශ්‍රේෂ්ඨ පුණ්‍ය කර්මය සිද්ධ කරගන්න බොහොම සතුටින් මේ අය අද දවසේ දායකත්වයේ දරන්නේ. අපි ඒ ටික සර්ව සම්පූර්ණ කරගමු. මෙතන වාඩි වෙලා අපි සිත කය වචනේ කියන තුන්දර හික්මවාගෙන මනාව ධර්ම ශ්‍රවණය කරමු මේ කෙටි කාලය තුල. එයින් අත්පත් කරගන්නා වූ මහානුභාව සම්පන්න කුසලය මාර්ගඵල අවබෝධයෙන් නිවන් ප්‍රත්‍යක්ෂයේ සඳහාම අපට සසරට හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. තුනිතිනි ධර්ම දේශනාවේ මාතෘකාව මම මුලින් සිහිපත් කළා. අද මේ සජීවී ධර්ම දේශනාව සඳහා මාතෘකාව මට ලබා දුන්නේ මංගල සූත්‍රයේ 6 වෙනි ගාථාව. ආරති විරති පාපා මජ්ජපානාච සංයමෝ අප්පමා දෝච ධම්මේසු ඒතම් මංගල මුත්තමං. ඒ කියන්නේ මේ සජීවී ධර්ම දේශනාවේ මේ වෙනකොට මංගල සූත්‍රයේ පදනම් කරගෙන ගාථා ධර්මයන් පහක් පිළිබඳව විස්තර කරලා මේ 6 වෙනි ගාථාව. එහෙමනම් මේ වෙලාව මම යොදාගන්නේ නෑ මංගල සූත්‍රයේ නිධානය පිළිබඳව අපේ පින්නතුන්ට සිහිපත් කරන්න. එහෙම වුණොත් අපිට බලාපොරොත්තු වෙන කරුණු කීපය පැහැදිලි කරගන්න තියෙන කාලය මදි වෙන නිසා අපි කල්පනා කරමු මේ ගාථා රත්නයේ තුල භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළ මංගල කාරණා කීයක් තියෙනවද. මංගල සූත්‍රයේ පුරාවට තියෙන මංගල කාරණා ප්‍රමාණය 38යි. මේ ගාථා රත්නයේ තුල අන්තර්ගත මංගල කාරණා ප්‍රමාණය කාරණා 3යි. ආරති විරති පාපා. අපි බලමු මේකේ තේරුම. විරති කියලා කියන්නේ වෙන් වෙනවට, අතාරිනවට. විරති පාපා පාපයන්. එහෙනම් ආරති ආදීනවේ දැනගෙන පාපයෙන් වෙන් විය යුතුයි. මේ ගාථාව තුළ සඳහන් කරන්නේ කයින් සහ වචනයෙන් සිද්ධ වෙන පාපයන්ගේ ආදීනවේ දැනගෙන ඒ පාපයෙන් වෙන් විය යුතුයි. මජ්ජපානාච සංයමෝ. මද්ද්‍රව්‍ය පාවිච්චි කිරීමේ ආදීනවේ දැනගෙන එයින් වෙන් විය යුතුයි. අප්පමා දෝච ධම්මේසු. මෙතන ධම්මේසු කියලා සඳහන් කරන්නේ කුසල් වලට. එහෙමනම් අප්‍රමාදේසු. අප්‍රමාදීව කුසල් දහම් රැස් කරගත යුතුයි. මේ කාරණා තුන මංගල කාරණාවක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අපි මුලින්ම සඳහන් කළේ අකුසල් වලින් විරතිය. විරතිය පිළිබඳව දේශනා කරනකොට භාග්‍යවතුන් වහන්සේ විරතිය ආකාර තුනකට බෙදනවා. සම්පත් විරතිය, සමාදාන විරතිය, සමුච්ඡේද විරතිය කියලා. අපි කල්පනා කරමු බොහොම කෙටියෙන් මොකද්ද සම්පත් විරතිය. භාග්‍යවතුන් වහන්සේගේ දේශනාව අපේ නිත්‍ය සීලය පංච සීලය. බෞද්ධයාගේ නිත්‍ය සීලය පංච සීලය. නිති පන්සිල් පෝයාට සිල්. නිති පන්සිල් රකිනවා පෝයට අට සිල් සමාදන් වෙනවා. මේ තමයි බෞද්ධයාගේ සීලය ගිහි බෞද්ධයාගේ. එහෙනම් අපට සමහර වෙලාවට ප්‍රාණඝාත කරන්න අවස්ථාවන් යෙදෙනවා. අපි ජීවත් වෙනකොට අපි අතින් ප්‍රාණඝාතයන් සිද්ධ කරන්න වෙන අවස්ථාවන් යෙදෙනවා අපිට. එහෙම අවස්ථාවක් යෙදුනහම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඉස්සරලා කල්පනා කරන්න ඕනේ තමන් ගැන. මම ගැන හිතන්නට ඕනේ. මගේ කුලය ගැන හිතන්න ඕනේ. මගේ වයස ගැන හිතන්න ඕනේ. මගේ උගත්කම ගැන හිතන්න ඕනේ. මේ වාගේ තව කරුණු කාරණා රසක් දේශනා කරනවා. මේ කරුණු පිළිබඳව හිතලා කල්පනා කරන්න ඕනේ මේ වාගේ කුලවත්, මේ වාගේ ධනවත්, මේ වාගේ උගත්, මේ වාගේ ආගමකින් සංහිඳියාවට පත්වෙච්ච මම වගේ කෙනෙකුට මේ ප්‍රාණඝාතය කරන එක වටිනවද, ගැළපෙනවද, ඔබිනවද කියලා මම තීරණය කරන්නත් ඕනේ. ඒක තමයි සම්පත්ත විරතිය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. මේ වටිනා මහකු සම්පත් ටික මට ලැබිලා තියෙන්නේ මං සංසාරේ මේ ප්‍රාණඝාතාදී අකුසල් නොකරපු හින්දා. එහෙමනම් නැවත නැවත මම ඒක කරනවද කියලා අපි විමසලා ඉන්න ඕනේ. මේකට හොඳ උදාහරණයක් ධර්මයේ සඳහන් කරන මේ අපේ රටේ සිද්ධ වෙච්ච උදාහරණයක්. එක ළමයෙක් චක්කන කියලා තරුණ ළමයෙක්. මේ ළමයාගේ අම්මා අසනීප වෙනවා. වෙද මහත්තයා කියනවා මේ හාවෙක් අල්ලලා මරලා ඒ හාවගේ මස් අරගෙන මේ අම්මගේ ලෙඩේ සුවපත් කරන්න පුළුවන්. එහෙනම් අම්මගේ ලෙඩේ සුවපත් කරන්න හා මස් ඕනේ. එහෙනම් හාවෙක් හොයලා ගෙනත් තියන්න. මං එනකොට හාවෙක් ගෙනත් තියන්න. චක්කනෙට හිටිය අයියා කෙනෙක්. අයියා මල්ලිට කියනවා, මල්ලි මං අම්මා බලාගෙන ගෙදර වැඩ කරගෙන ඉන්නම්. උඹ වෙද මහත්තයා එන්න ඉස්සරලා කොහෙන් හරි හාවෙක් හොයාගෙන වරින්. දැන් චක්කන හරි යකමැති ප්‍රාණඝාත කරන්න. මෙයා සීලෙහි හොඳට සිල් ආරක්ෂා කරන පුතේ. කවදාවත් ප්‍රාණඝාතේ කරලා නැහැ. නමුත් අම්මගේ අසනීපය ගැන හිතන්නත් ඕනේ, වැඩිමල් සහෝදරයගේ වචනයට ගරු කරන්නත් ඕනේ. චක්කන ගියා වෙලට. ඊල් හාවෙක් හොයාගෙන හොයාගෙන යනකොට හදිසියෙම පඳුරක් අස්සේ ඉඳලා හාවෙක් පැනලා දුවනවා චක්කන දැක්කා. චක්කනට බයේ තමයි හාව දුවන්නේ. නමුත් මෙයා දුවනකොට කවුද හදලා තිබ්බ උගුලක පැටලිලා හිර වුණා. චක්කන බොහොම සතුටින් දුවගෙන ගිහිල්ලා හාව අල්ලගත්තා. අල්ලගෙන අතට ගන්නකොට මේ සතා ගැහෙනවා. චක්කනට කල්පනා වුණා මේ අහිංසක සතා මේ ගැහෙන්නේ මරයි කියලා බයයි. මෙයා හාව අතේ තියාගෙන කල්පනා කරනවා, ඔබ කැලේට ගිහිල්ලා ඔබ යාළුවෙක් එක්ක ජීවත් වෙනි. මගේ අම්මගේ දිවි රකින්ද ඔබේ ප්‍රාණය මට එපා කියලා රහව නිදහස් කරලා යවනවා. යවලා මෙයා කල්පනා කර කර ගෙදර එනවා. එනකොට අයියා අහනවා, හාවෙක් හම්බුන්නේ නැද්ද? මෙයා කියනවා හම්බ වුණා. කොයි මම එයා නිදහස් කරලා ඇරියා. මෙයා හිතිච්ච දේවල් කතා ප්‍රවෘත්ති කියනවා. ඒ වෙලාවේ අයියා කියනවා, එහෙමනම් උඹට අම්මගේ ජීවිතයට වඩා හාවගේ ජීවිතේ වටිනවා වුණා. අයියගේ මේ වචනේ ඇහෙනකොට මෙයාට හරි දුකක් හිතුණා. චක්කන අම්මා ගාවට ගිහිල්ලා වාඩි වුණා. මෙයා අම්මා ගාවට ගිහිල්ලා සත්‍ය ක්‍රියාවක් කරනවා. අම්මේ, අපේ අම්මා බොහොම පින් කරපු පුතෙක් හැටියට මම මේ ලෝකෙට බිහි කෙරුවා. මම මිනිහෙක් හැටියට ඉපදුනේ සංසාරේ පින් කරපු හින්දා. මගේ අම්මා පින්වන්ත පුතෙක් බිහි කරපු හින්දා මේ ජීවිතේ මම අද වෙනකන් ප්‍රාණඝාතයක් කරලා නැහැ. ඒ නිසා මගේ අම්මගේ ජීවිතේ රකින්නවත් මම ප්‍රාණඝාතයක් කළෙත් නැහැ. අම්මේ, මගේ සත්‍ය ක්‍රියාව ඇත්තනම් මම මේ සිල්පදේ හරියට රැක්කනම් මගේ අම්මා සුවපත් වෙන්න ඕනේ. මෙයා සත්‍ය ක්‍රියාවක් කළාලු. හැබැයිම සඳහන් කරනවා චක්කනගේ අම්මා ඒ සත්‍ය ක්‍රියාවෙන්ම සුවපත් වුණා කියලා. චක්කනගේ සීල බලයේ මහත් බව. එහෙමනම් සම්පත් විරපිය මම ගැන, මගේ තරාතිරම ගැන, මගේ කුලය ගැන, මගේ සීලය ගැන, මගේ උගත්කම ගැන කල්පනා කරලා මං වැන්නේකුට මේ පහත් ක්‍රියාව ගැළපෙනවද කියලා කල්පනා කරලා ප්‍රාණඝාතය සිද්ධ කරනවද නැද්ද කියන තීරණයට යා යුතුයි. සම්පත් විරතිය. ඊළඟට තියෙන්නේ සමාදාන විරතිය. දෙවෙනි විරතිය සමාදාන. දැන් අපේ පින්තුන් මේ මොහොතේ පංසිල් සමාදන් වුණා. මීට පෙරත් අපි ඕන තරම් පංසිල් සමාදන් වෙලා තියෙනවා. දැන් පංසිල් සමාදන් වීම තුල අපි පොරොන්දු වුණා ප්‍රාණඝාතය කරන්නේ නැහැ කියලා. නමුත් අපිට ප්‍රාණඝාතය කරන්න නැවත මුලින් කීවා වගේ අවකාශය එන්න පුළුවන්. ඒ වෙලාවට කල්පනා කරන්න ඕනේ මම සිල් සමාදන් වෙලා ඉන්නේ. සමහර වෙලාවට මේ ක්‍රියාව සිද්ධ කළේ නැත්නම් මගේ ජීවිතේ විනාශ වෙන්න පුළුවන්. කමක් නැහැ. ජීවිතේ පරිත්‍යාග කරන්ද ප්‍රාණඝාතය කරන්න එපා කියලා ධර්මයේ සඳහන් කරනවා. මගේ ජීවිතේ නැති වුණාට කමක් නැහැ. අනුන්ගේ ජීවිත විනාශ කරන්න එපා. මොකද මගේ ජීවිතේ එතන එහෙම නැති වුණත් මගේ ඊළඟ භවයේ ඊට වඩා බොහොම ඉහළට යනවා. ප්‍රාණඝාතය නොකරපු හින්දා ජීවිත පරිත්‍යාගය. සමාදාන විරතියෙන් මේකත් මේ ලංකාවේ සිද්ධ වෙච්ච හරි වැදගත් සිද්ධියක්. ඒක උපාසක මහත්තයෙක් එයාගේ හරක් බාන නැතිලා මෙයා යනවා හරක් හොයන්න කැලේට. යනකොට අපි රැටි තිබිලා තියෙනවා අඹරැලි විහෙර කියලා විහාරයක්. මේ විහාරේ වැඩ ඉඳලා තියෙනවා පිංගල බුද්ධ රක්කිත කියලා හාමුදුරු කෙනෙක්. මේ මිනිස්සයා මේ හාමුදුරු ගාවට ගිහිල්ලා පන්සිල් ගන්නවා. පන්සිල් අරගෙන හාමුදුරන්ට වැඳලා අවසර අරගෙන පන්සල පිටිපස්සෙන් තිබිච්ච ගල් තලාවට නැගලා තමන්ගේ හරක් බාන හොයාගෙන කැලේ වදින්නයි ලෑස්තිය. ගල් තලාව පල්ලෙහා බඩගින්න හිටපු පිඹුරෙක් එක පාරම පැනලා මේ මිනිස්සයා අල්ල ගන්නවා. අල්ලගෙන දැන් කකුල් දෙකේ ඉඳලා ටික ටික වෙලාගෙන වෙලාගෙන හිර කරගෙන එනවා. දැන් මෙයාට ජීවිත අවසාව බොහොමයි. මෙයාගේ අතේ කැත්තකුත් තියෙනවා. නිකම්ම කැලේට යන්නේ නෑනේ. මර බිඳුර ටික ඇඟ හිර කරනකොට මෙයාට හිතෙනවා මේ කැත්තෙන් මූ කැපුවොත් මට බේරෙන්න පුළුවන්. දැන් කැත්ත උස්සනකොට මතක් වෙනවා මේ ටිකකට ඉස්සරලනේ මං සිල් සමාදන් වුණේ. දැන් මේකෙන් කැපුවොත් මං සමාදන් වෙච්ච සීලෙන් වැඩක් නෑනේ. ආයෙ කැත්ත පාත් කරනවා. ආයෙ ටිකක් තද වෙලා රිදෙනකොට ආයෙ කැත්ත උස්ස ගන්නවා. ආයෙ සිල් මතක් කරලා ආයෙ කැත්ත පාත් කරනවා. ආයෙත් හද වෙනකොට ආයෙත් එහෙම කරනවා. දැන් ඇඟ හුඟක් වෙලලා හුඟක් රිදෙනවා. දැන් ඇටකූඩු පොඩි වෙන තරමට හිර කරනවා මෙයා. නැවත මෙයා මරණ චේතනාව පහළ වෙනවා. අන්තිමට මේ මිනිස්සයා කල්පනා කරනවා මේ පව්කාර හිතවිල්ලක් මට එනවා ඉවරයක් නැහැ. මේ හිතවිල්ල එන්නේ කැත්ත අතේ තියෙන හින්දා. මේ කැත්ත අතේ නොතිබ්බොත් මට මෙයා මරන්න ක්‍රමයක් නැහැ නේ. ඒ හින්දා මේ මිනිස්සයා කැත්ත විසික් කරනවා. කැත්ත ඇති තිබ්බොත් තමයි හිත පවෙන් පිරෙන්නේ. මෙයා කැත්ත විසි කරලා සිල් සිහිපත් කරනකොට අර සතා තමන්ගේ ග්‍රහණේ ටික මුදා හැරලා මෙයා අතහැරලා යනවා. බලන්න සීලය මොනතරම් ශක්තිමත්ද කියලා. සීලය මොනතරම් බලවත්ද කියලා. නුව එදා විතරක් නෙමෙයි අද ජීවිතේ අත්දකින්න පුළුවන් දේවල් කැමති ආසයි එනිසා ප්‍රබුණ කරන්නේ භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව ගෞරවය ඇති කරගෙන මමත් මේක ක්‍රියාවට නගනවා. මමත් බලනවා මේකේ පිහිට ශක්තිය කොහොමද කියලා. මේකට කියනවා සමාදාන විරතිය කියලා. සමාදාන් වෙච්ච නිසා වැළකුණා. තුන්වෙනි විරතිය සමුච්ඡේද විරතිය. මේ සමුච්ඡේද විරතිය කියලා කියන්නේ ආර්ය ශ්‍රාවකයෝ සෝවාන්, සකදාගාමි, අනාගාමි, අරිහත් තත්ත්වයට පත්වෙච්ච උත්තමයන් වහන්සේලා තවදාවත් තමන්ගේ ජීවිතේ පාප චේතනාවලින් පුරවගත්තේ නැහැ. පාප චේතනා අයින් කරලා බැහැර කරලා තියෙන උන්වහන්සේලා. ඒකට කියනවා සමුච්ඡේද විරතිය කියලා. එහෙනම් ආරති, විරති, පාප, පාපයන්ගේ ආදීනවය දැනගෙන එයින් වෙන් විය යුතුයි. දැන් අපි මේ කතා කරුවේ කයින් කරන වැරදි. ඒකට මේක සඳහන් කරනවා වචනෙන් කරන වැරදි පිළිබඳවත්. දස කුසල් පිළිබඳව කතා කරනකොට අපි වැඩියෙන්ම වැරදි කරන්නේ කොහෙන්ද? වචනවලින් නේද? මොනවද අපි වචනවලින් කරන වැරදි? බොරු කියනවා, කේලම් කියනවා, හිස් වචන කියනවා, පරුෂ වචන කියනවා. මේවට කියනවා වචනයෙන් කරන අකුසල් හතරයි. කයින් තුනයි, හිතින් තුනයි, වචනයෙන් හතරයි. නිකමට හිතන්නකො බොහොම චූටි කටක් මුඛයක් අපිට තියෙනවා. මේකෙන් කරන්න පුළුවන් දේවල් වල ශක්තිය, මිනිස්සු මරන්න බැරිද වචන වලින්? මිනිස්සු මරන්න පුළුවන් වචන වලින්. අපි හිතනවා කඩු කිනිසිතුවක්ු බයිනිත්තු විතරයි මිනිස්සු මරන්න ඕනේ කියලා. ඊට වඩා රිදෙන්න මිනිස්සු මර හැකි වචන වලින්. විඳවලා මැරෙන්න අපිට වචන පාවිච්චි කරන්න පුළුවන්. භාග්‍යවතුන් වහන්සේ භික්ෂුන් වහන්සේට අනුදැන වදාලා ඔබට පුළුවන් එහෙම කරන්න. නමුත් දේශනාව ඇතුලේ කිසිම කෙනෙක් ඉලක්ක කරලා එහෙම වචන පාවිච්චි කරන්න එපා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. වචනේට තියෙන මහ පුදුම හයියක්. මේ මුළු ලෝකයක් හදලා තියෙන වචන වලින්. බුදුරජාණන් වහන්සේ දිව්‍ය ලෝකේ, මනුෂ්‍ය ලෝකේ, බ්‍රහ්ම ලෝකේ මේ හැම ලෝකයක්ම නතු කරලා යහපත් තැනට අරගෙන ආ වචන පාවිච්චි කරලා. උන්වහන්සේට වෙන මුකුත් තිබුණේ නැහැ. වචන වල තියෙන පුදුමාකාර ශක්තිය. දීර්ඝ වශයෙන් මේ පිළිබඳවම සාකච්ඡා කරන්න උත්සාහ කරන්නේ. අපි මේ මුකේ හැටි එක පාලිවරේ සඳහන් කරනවා. මුක පද්ම දලාකාරං වාචා ඡන්දන සීතලං මදු තිෂ්ඨති ජීවාග්‍රේ හෘදයේසු හලාහලං කියලා. මිනිසුන්ගේ මුහුණ හරියට නෙළුම් මලක් වගේලු. මිනිසුන්ගේ මුහුණ නෙළුම් මලක් වගේ හරි පැහැදිලි පිරිසිදුයි. මුක පද්ම දලාකාරං වාචා ඡන්දන සීතලං වචන වලින් යමක් කරනවලු හරියට සඳුන් වගේ සීතලයිලු. මිනිසුන්ගේ වචන මුහුණ නෙළුම් මලක් වගේ ලස්සනයි, වචන හඳුන් වගේ සීතලයි. ඒ වචන කොච්චර මිහිරිද, මදු තිෂ්ඨති ජීවාග්‍රේ, හරියට දිවේ කෙරවල මේ පැණි තියෙනවා. මේ අපි ප්‍රකාශ කරන වචන සඳුන් වගේ සීතල වචන මීපනි තුලින් රිංගලා හරි මිහිරට තමයි කනට එන්නේ. ඒ තරම් මිනිසුන්ගේ වචන ලස්සනයි. මදු තිෂ්ඨති ජීවාග්‍රේ හෘදයේසු හලාහලං. මිනිස්සු එහෙම වචන පාවිච්චි කළාට හදවත ඇතුළේ මොනවද තියෙන්නේ? හලාහල කියන දරුණු විස හදවත ඇතුළේ තියෙනවා. නමුත් වචන වලින් මුළු ලෝකයම රවට්ටලා තියෙනවා හරි ලස්සනට. වචන වලට කරන්න පුළුවන් දේ. තවතැනක භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මිනිස්සුන්ගේ කටේ තියෙනලු කෙටේරියක්. හැම මිනිහෙකුගේම කටේ කෙටේරියක් තියෙනවලු. කෙටේරියෙන් අපි මොකද්ද කරන්නේ? කපන එක. දැන් මේ කටේ තියෙන කෙටේරියෙන් අපි කාවද කපන්නේ? මේ කපන්නේ තමාවමයි. ඒ මේ කටින් ප්‍රකාශ කරන අර පාපතර ක්‍රියාවන් හතර නේද? බොරු කියනවා, කේලම් කියනවා, පරුෂ වචන කියනවා, හිස් වචන පාවිච්චි කරනවා. මේ හතරෙම කාවද කැපෙන්නේ? මාව කැපෙන්නේ. කැපිලා මහා වේදනාවක් අන්තිමට මට එකතු කරලා දෙනවා. එන කවුරුවත් නෙමෙයි මාවයි කැපෙන්නේ. එනම් කටි කෙටේරියක් තියෙනවා. අනුංග කපන්දත් ඒ කෙටේරියෙන් පුළුවන්. ඒ තුලින් රැස් වෙන්නේ මහා කුසල. අපි පිනතුන් අහල ඇති අම්බපාලි පිළිබඳව. හැමෝම දන්නවනේ අම්බපාලි ගැන. එයා අවසාන ආත්ම භාවයේ ඉපදුනේ අම්මෙක් නැතුව, ඕපපාතිකව. අඹ ගහක් මුල හරිම ලස්සනයි. අඹ ගහ මුල ඉපදුන නිසා අම්බපාලි. නමුත් මේ අවසාන ආත්ම භාවයේ අම්බපාලිගේ ජීවන වෘත්තිය වෛශ්‍යා වෘත්තිය. අම්බපාලි ඇයි වෛශ්‍යාවක් වුණේ? මීට කලිනුත් ඇයි වෛශ්‍යාවක්? අපායවල හිටිය සීමාවක් නැහැ. පෙරේත ලෝකවල හිටිය සීමාවක් නැහැ. මනුෂ්‍ය ආත්මයට ආපු මේ පාපයෙන් පස්සේ ආපු ආත්මයක් ගාන මෙයා වෛශ්‍යාවක්. මොකද්ද කරලා තිබිච්ච වරද? මේකත් මේ කටේ වැරද්ද. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ මේ පැවිදිලා හිටියේ. හැබැයි මාර්ගඵල ලබාපු නැති, නමුත් පෘථග්ජන ආර්ය ශ්‍රාවිකාවා. මෙයා හරිම සන්තෝෂෙන් කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේ තැන්පත් කරලා තිබිච්ච ගව් ගාන කුස රත්තරන් චෛත්‍ය මළුව අතු ගෑවා. හරි ලස්සනට අතු ගෑවා. අතු ගෑවලා මෙයා බුදුන් වඳින්න එන්න ඉස්සෙල්ලා පොඩ්ඩක් ඇඟපත හොදගෙන ඉන්න එළියට ගියා. මෙයා ඇඟපත හොදගෙන එනකොට රහත් මෙහෙණින් වහන්සේලා චෛත්‍ය මළුව පැදකුණු කරනවා. චෛත්‍ය වටේ ප්‍රදක්ෂිණා කරනවා. මෙයා දකින්නවා දැන් මෙයාත් මේකට එකතු වුණා. ටිකක් වටේ යනකොට දැක්කා මේ කාගෙන් හරි කෙල ටිකක් වැටිලා මළුවේ. මෙයාට ඒක පාරම තරහාවා. මේ මම ලස්සනට ඇමදලා ගියපු මළුවනේ. මේක දැක්ක ගමන් කියවුණා මොන වෛශ්‍යාවද මළුවේ කෙල ගැහුවේ කියලා. එහෙම කියලා ඒක ඒ ආරං දැම්මා. නමුත් මේ කෙල ටික වැටුනේ රහත් මෙහෙණින් වහන්සේ කෙනෙක් අතේ. එයාට කිවිසුමක් ගියා. මළුවේ ප්‍රදක්ෂිණා කරන වෙලාවේ ඒ වෙලාවේ කෙල ටිකක් වැටුණා දැක්කේ නැහැ. නමුත් අරයා හොයන්නේ බලන්නේ නැතුව ඒක පාරම වෛශ්‍යාව කියන වචනේ අර මෙහෙණින් වහන්සේට පාවිච්චි කළා. ඒක වැරද්දට එයා අපායට ගියා. තිරිසන් ලෝකෙත් හිටියා, പ്രേත ලෝකෙත් හිටියා, මනුෂ්‍ය ලෝකෙට ආපු වාරයක් වාරයක් පාසා එතනින් පස්සේ ආ වෛශ්‍යාව. එහෙනම් නිවන් දැක්ක මාර්ගඵල ලබාපු අවසාන ආත්මෙත් මුල් කාලේ වෛශ්‍යාව. වචනේට කරන්න පුළුවන් ශක්තිය. අපි මේ අතීත කතන්දර විතරක්ම අහහා ඉන්නවා. මේ වගේ දේවල් අදට ප්‍රත්‍යක්ෂ නැද්ද? වර්තමානට ප්‍රත්‍යක්ෂ මත කතාවක්. කාලයේ සීමය සහිතයි. ඉතාලියේ කියන අය තවමත් ජීවත් වෙලා ඉන්න අය. මේ ඉතාලියේ නැව් සමාගමක අයිතිකාරයෙකුට ඉඳලා තියෙන දුවක්. එයා වයස අවුරුදු 13දී මහත් වෙන්න පටන් ගත්තලු. ගොඩක් මහත් වෙනවා. දැන් මෙයාගේ ඇස් පේන්නේ නැහැ. ඇස් උඩට මස් කඩා වැටිලා. මෙයාට කෑම කන්න බෑ. උගුර කඩ මහත් වෙලා එළියට එන තරමට. මෙයාට ඇවිදගෙන යන්න බෑ. කකුල් මාරු කරන්න බෑ. ඒ තරම් එයා මහතයි. මේ තාත්තා කල්පනා කරනවා මගේ දුවට ලෙඩක්. දුව අරගෙන යනවා. දන්න විශේෂඥ වෛද්‍යවරු ගාවට අරන් ගියා. හැම තැනම එක ගියා. නමුත් හැමෝම කියනවා මෙයාට කිසිම ලෙඩක් නැහැ කියලා. අන්තිමේ මෙයා හරි කනස්සල්ලෙන් ඉන්නකොට මෙයාගේ යාළුවෙක් මෙයාට කියනවා උඹ දුව එක් කරගෙන ඵලයන් ඔන්න ඇමරිකාවේ මියාමි කියන වෙරළේ ඉන්නවා කේසි කියලා එක්කෙනෙක්. එයා ගාවට එක්ක යමං. එයාට තියෙනවා අධි මානසික බලයක්. මිනිස්සුන්ගේ පෙර ආත්ම දකින්න පුළුවන් හැකියාවක් එයාට තියෙනවා. එයා ගාවට ගෙනහිල්ලා අහපන් උඹේ දුව පෙර සංසාරි කරපු පවක්වත් ඵල දීගෙන එනවද කියලා අහපන්. මේක මෙයා නැව් සමාගමක අයිතිකාරයෙක්නේ. හොඳට සල්ලි මිල මුදල් තියෙන්නේ ඇති. දුව අරගෙන ඇමරිකාවේ මියාමි වෙරළට ගිහිල්ලා කේසි මුණ ගැහුණා. මුණ ගැහිලා මෙයාට ඉදිරිපත් කරනවා මගේ දුව මේ විදිහ අසාමාන්‍ය විදිහට මහත් වෙනවා. ඒකට තොරතුරු හොයලා දෙන්න. මෙයා ඇස් දෙක පියාගෙන මෙයාගේ අතීත භවයේ දිහා බලාගෙන යනකොට මෙයාට වැඩි ඈත නෙමෙයි බොහොම ළඟින්ම හම්බ වෙනවා තොරතුරු. මෙලෙන් අපේ අය දන්නවා ඔලිම්පික් ක්‍රීඩාව ගැන. ඉස්සරලාම ඔලිම්පික් ක්‍රීඩාවේ කාන්තාවේ දීව නෑලු. පස්සේ කාලෙලු කාන්තාවන්ට දුවන් අවස්ථාව හම්බ වුණේ. එහෙනම් ඉස්සරලාම ඔලිම්පික් ක්‍රීඩාවේ මීටර 100 දුවලා දිනපු කාන්තාව තමයි අද මේ නැව් අයිතිකාරයාගේ දුව. මේ අදිනාපු වෙලාවේ ඉස්සරලාම ලෝකයේ ඔලිම්පික් දුවල කාන්තාවක් දිනලා හැමෝටම හරි සතුටුයි. මේ තරුණියගේ යහළුවන්ට එහෙලියන්ට හරිම සතුටුයි. මේගොල්ලෝ දුවගෙන ගිහිල්ලා තමන්ගේ එහෙලිය ඉතින් විවිධ විදිහට පිළිගත්තා. ප්‍රශංසා කෙරුවා. මේ එහෙලියෝ රෑනේ හිටියලු ටිකක් ඇඟ මහත එහෙලියක්. අර දුවල දිනාපු තැනැත්තිය අර එහෙලියට කියනවා උඹ හරි මහතයි. මහත හින්දා උඹ හරි කැතයි. මට වාගේ කෙට්ටු ඇඟක් උඹටත් තිබුණා නම් උඹටත් ඔලිම්පික් දුවල දිනන්න තිබ්බා. මෙහෙම සමච්චල් කළා, විහිළුවක් කළේ. නමුත් අරයගේ හිත හරියට රිදුනා. එයා ආඳාඳා ආපහු ගියා. කේසි ප්‍රකාශ කරනවා මේ උඹේ දුව කරලා තියෙන වැරද්ද. අර විහිළියට විහිළුයි කියලා උසුළු විසුළු කමත කරලා සමච්චල් කරපු එකේ පාපය තමයි ඇයි මේ ගෙවන්නේ. දැන් අවුරුදු 13යි වයස. කේසි ප්‍රකාශ කරනවා මෙයාගේ මේ තත්ත්වය අවුරුදු 23ක් වෙනකන් තියෙනවා. ඒ කියන්නේ තව අවුරුදු 10ක්ම මෙයා මෙහෙම විඳවන්න ඕනේ. 23 වෙනි පස්සේ මෙයාගේ ශරීරයේ මහත ස්වභාවය අඩු වෙනවා. මේ අවුරුදු 13 දී මහත් වෙන්නේ බල රාත්තල් 400යි. 23 දී අඩු වෙනවා. දැනටත් ඇයි ජීවත් වෙනවා කියලා සඳහන් කරනවා විවාහ වෙලා දරුවෝ දෙන්නෙකුත් හදාගෙන. වෙද්දා කේසි තවමත් එය ජීවත් වෙලා ඉන්න කෙනෙක්. එයා ලියපු මේ අතීත කතන්දර මේ කර්මයේ පුනර්භවයේ මේ කර්ම විපාක ගෙනත් දෙන කතා පිළිබඳව හරියට වෙද්දා කේසි ලියපු පොත් තියෙනවා. මේවා දැනගන්න අපේ දරුවෝ ඒවා කියවන්න ඕනේ. අපි ඒවා කියවන්නේ නැහැ. අපි ඒවට අකමැතියි. අපි කතා කරන වචනින් කරන අකුසල් හිස් වචන. අපි ළමයි දැන් පුරුදු වෙලා ඉන්නේ මේ නව කතා කියවන්න. මේවත් අද තියෙන නව කතා ගැන අපි වැඩිහිටිය දන්නවා. ඒවා කිසිම හරයක් නැති, වැදගැම්මක් වටිනාකමක් නැති, අනුන්ගේ ඕපා දූප ලියවිච්ච හිස් වචන ගොඩක් ගොඩ ගෙහිච්ච නව කතා තමයි අද වැඩියෙන් තියෙන්නේ. අර පිට කවරේට හිත ඇදිලා යන රාගයේ අවුස්සන පින්තූරයක් දාලා තියලා තියහම ළමයි බොහොම වේගෙන් ඕක අරගන්නවා. වටිනා හරවත් පොතක් පතක් හම්බ වුණොත් ඒගොල්ලෝ කවදාවත් ඒව කියවන්නේ නැහැ. අනුන්ගේ ඕපා දූප කියවලා අපිත් ඒ වගේ තියෙන දේවල් අනුකරණය කරන්න ප්‍රයත්නක කරන්න ගිහිල්ලා අපේ ජීවිතෙත් අතරමං කරගෙන විනාශ කරගෙන ඉවර කරගන්නවා. මේ කේසි ලියන හරි වටිනා පොතක් තියෙනවා සංසාර මන්දිර කියලා. එද්දා කේසි ලියන පොත කන්නි මහර සුමංගල හාමුදුරුව තමයි සංසාර මන්දිර කියලා පරිවර්තනය කරන්නේ සිංහලට. හුඟක් පරණ පොතක් මං හිතනවා පරණ පොත් සාප්පුවල ඇති. අරගෙන කියවන්න මේ වාගේ මේ ලෞතුරා ධර්මය අදට ප්‍රත්‍යක්ෂ වෙන අවස්ථා හරියට පැහැදිලි කරලා දෙනවා. අපිට හරියට වටිනා ධර්මය දකින්න. මේ වචනයෙන් කරගත් අකුසල් වල යම් ප්‍රමාණයක් චුල්ලපන්තක හාමුදුරුව ගැනත් අහලා තියෙනවා. උන්වහන්සේ නේද අර හාර මාසයක් තිස්සේ හතර පද ගාථාවක එක පේලියක් පාඩම් කරගන්න බැරි වෙච්ච හාමුදුරුව. දන්නවා අපේ අය. බරිතන මහා පන්තක හාමුදුරුව එළවෙනවා මෙයාව. ඔබට මහානකම හරියන්නේ නැහැ. මේ හාර මාසයක් හතර පද ගාථාවක් මාසෙකද එක පේලිය ගානේ පාඩම් කිරුවත් පාඩම් හිටින්න දෙපෙයි. මෙයාට පාඩම් හිටින්නේ නැහැ. දෙරිතන එළිව්වා. නමුත් මල්ලි කල්පනා කළා අයියා මං එළවන්න එකක් නැහැ. මේ තරහට කියන්නේ ඇති. මේ මහා පන්තකේ පිල්ල පන්තක අයියයි මල්ලි. නමුත් එදා දාන පින්කමකුත් තිබුණා. හාමුදුරුවෝ 500ක් එකට අවශ්‍යයි. මෙයා හිමීට හිමීට ගිහිල්ලා බැලුවා දාන දිස්ත්‍රික්කේ මගේ නම තියෙනවද කියලා. ගිහිල්ලා බලහම චුල්ල පන්තකේ නම ඒකේ නැහැ. මියා කල්පනා කිරුවා අද නම් මං එළවලාමයි තියෙන්නේ. දැන් හරි දුකින් ආරාමෙන් බැහැලා මෙයා යන්න යනවා. බුදුරජාණන් වහන්සේ දකින්නවා. උන්වහන්සේ ඇඟිල්ලෙන් අල්ලගෙන මේ පුංචි ළමයා එක්කන් යනවා පුංචි හාමුදුරුවෝ. එක්ක ගිහිල්ලා තිබුණ තුන් කතාව දන්නවා. බටපිලේ වාඩි කරවලා රෙදි කැල්ලක් දීලා පුතේ රජු හරණං කියලා මේ කත ගාපන් කිව්වා. මෙයා දැන් ගිහිල්ලා අත ගානවා රෙදි කැල්ල. ජෙතුන් පාරක් අතගාලා බලනකොට හරි ලස්සන පිරිසිදු රෙදි කැල්ල ටිකක් කිලිටු වුණා. කොහොමද මේක කිලිටු වුනේ? මගේ අතේ තිබ්බ කුණු ගෑවිලා. එහෙනම් මගේ ජීවිතෙත් මං කරන වැරදි නිසා මේ විදිහට කිලිටු වෙනවා. හරි ලස්සනයි අපේ ජීවිත, හරි ප්‍රභාස්වරයි මිනිස් හිත. මිනිස් හිතට වඩා ලස්සන වස්තුවක් මේ ලෝකේ කොහෙවත් තියනවද? ඉන්ද්‍රනීල මාණික්කයකට, චන්ද්‍රකාන්ති මාණික්කයකට ආලෝකමත් කරන්න බෑ මිනිස් හිතේ තියෙන ආලෝකේ. පබස්සර නිදම් භික්කවේ චිත්තං භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මිනිසුන්ගේ හිත හරීම ප්‍රභාසරයි. අපි ඒ අහලා තියෙනවා නේද පුංචි ළමයි පුංචි කාලේ පෙර ආත්ම ගැන කියනවා කියලා. විපත්තරවල දැකලා තියෙනවා. ඔයගොල්ලෝ දැකලා අහලා ඇති. අහවලාගේ ළමයා ගිය ආත්ම ගැන කියනවලු. මෙරිච්ච හැටි කියනවලු. එම අහලා තියෙනවා. නමුත් හොඳට හොයලා බලන්නකෝ ඒ පෙර ආත්ම ගැන කියපු පුංචි ළමයි අවුරුදු 3-4 ළමයි අවුරුදු 10-12 වෙනකොටත් ඒවා කියනවද? කියන්නේ නැහැ. ඇයි? ඒගොල්ලන්ට කියන්න බැරුව මතක නැතුව යනවා. ඇයි මතක නැතුව යන්නේ? අර ලස්සන පිරිසිදු හිතට පෙර භවයේ සිහිපත් කරන්න තරම් හැකියාවක් තිබ්බා. තවම ඒවා කෙලස් දූවිලි වලින් යහිල නැහැ. නමුත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ආගන්තුකේන පිටපැත්තෙන් එනවා. උපක්කලිටේන උපක්කලිටං ළමයි ලොකු වෙන්න පිටින් අරගන්නවා විවිධ ක්ලේශ ධර්මයන්. එයාගේ හිත අපිරිසිදු වෙනවා. එතකොට අර හැකියාවන් යටපත් වෙලා වැහිලා යනවා. මේ කොච්චර ප්‍රත්‍යක්ෂද ධම්ම. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මොකද්ද චුල්ලපන්තක හාමුදුරුව කරලා තිබුණ වැරද්ද? මේ අභෝම උගත් ධර්මයේ උගත් පඬිවරයෙක් මේ තිස්තරලාත්මික. මෙයා දැන් විශාල පිරිසක් තියාගෙන ධර්මයේ උගන්වනවා. ධර්මයේ උගන්වන වෙලාවේ මෙතන ඉන්න ටිකක් ඉගෙන ගන්න අමාරු ළමයි. හැමෝටම මේක විදිහට ඉගෙන ගන්න බෑනේ. අර ගුරුවරයා එක දවසක් අර ළමයි නැද්ද අර ඉගෙන ගන්න අමාරු ළමයට මෝඩයා කියනවා. එදා ඒ ළමයට මෝඩයා කියපු එකේ වැරද්ද තමයි 4 මාසයක් තිස්සේ ඒක ගාථාව පාඩම් කරගන්න බැරුව යන්නේ. දැන් එකතු කරන්න ඕවා අපේ ජීවිතේට. මේ ජීවිතය ඇතුළේ අපි කී දෙනෙකුට මෝඩයා, බූරුවා, බල්ලා, හරකා කියලා කියලාද නේද? මේ සාන්දෘෂ්ටික දහමක් තියාගෙන අපි අපේ ජීවිතේ කොච්චර වරද්ද ගන්නවද? ධර්මයේ නොදන්නා සමාජය බොහොම අගාධයට යනවා. ධම්මෝ හවේ රක්කති ධම්මචාරී කියලා දේශනා කළේ ඒ නිසා. ධර්මයේ දන්න අය ධර්මයේ විසින් රකින්නවා කියලා දේශනා කළේ මේ නිසා. එනම් මේ කාරණාව පිළිබඳව පැහැදිලි කෙරුවා ඇති කියලා හිතෙනා වෙලාවත් එක්ක. දෙවෙනි කාරණාව මජ්ජපානාච සංයමෝ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මත්පැන් පානෙන් වළකින්න. මද්ද්‍රව්‍ය කියලා කියන්නේ මහ පුදුම විස. මේ බුද්ධ දේශනාව මත්පැන් මද්ද්‍රව්‍ය පාවිච්චි කරපු පුද්ගලයා තිරිසනෙක් වෙනවා. එයාට ලැජ්ජාව, බය නැතුව යනවා. කරුණාව, මෛත්‍රිය එයාගාව නැතුව යනවා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා කරුණාව, මෛත්‍රිය, ලැජ්ජාව, බය මෙව මිනිසුන්ට උපතින්ම සහජයෙන්ම අත්පත් වෙන දායාද. එහෙමනම් ලැජ්ජාව, බය, කරුණාව, මෛත්‍රිය තියෙන මිනිස්සු ගාව, මද්ද්‍රව්‍ය පාවිච්චි කරපු මිනිහා ගාව මේවා නැතුව යනවා. එහෙනම් ඔහු ළඟින් මනුස්සකම නැතුව යනවා. ඔහුට මිනිහෙක් කියලා කියන්නේ බැරුව යනවා. එහෙනම් මේ විස පානය කරන අයට අපිට මිනිස්සු කියලා කියන්නේ බෑ. කකුල් දෙකෙන් හිටගෙන හිටපු පළියට මනුස්ස කියලා කියන්න පුළුවන්ද? කකුල් දෙකෙන් හිටිය පළියට මනුස්ස කියන්න බෑ. මනුස්ස කියලා කියන්නේ ගුණධර්ම තියෙන්න ඕනේ. මනුස්ස ගුණධර්ම. ඒ වගේ ප්‍රධානයි ලැජ්ජාව, බය, කරුණාව, මෛත්‍රිය, දයාව කියන දේවල්. මෙන්න මේ නිසා තමයි අර ඒක බ්‍රාහ්මණ පණිවරයෙක් සඳහන් කරන්නේ මනුෂ්‍ය රූපේන මෘගාචරಂತಿ කියලා. මනුස්ස වෙස්ගත්ත තිරිසන්න සමාජ ජීවත් වෙනවලු. මේක අපි පිළිතුරු අමුතුවෙන් විස්තර කරන්න ඕනේ නේද? මනුෂ්‍ය වෙස්ගත්ත තිරිසන්න අපි ඇතුළේ කොච්චර ඉන්නවද කියලා. එහෙනම් මද්ද්‍රව්‍ය ඒ තරම් සමාජයේ නෙමෙයි, තමාව විනාශ කරන මහා පිළලයක් මද්ද්‍රව්‍ය කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ මේ පිළිබඳව කරුණු හුඟක් දේශනා කොට වදාලා අවසාන තැනක උන්වහන්සේ පැහැදිලි කරනවා මෙන්න මෙහෙම. බුද්ධත්වයේ කියන එක පහසුවෙන් ලබන්න පුළුවන්ද? ලබන් නැතිව අපිට බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරන්නවත් හිතෙන්නේ නැහැ. ඒක ඒ තරම් අමාරුයි බුද්ධත්වයේ කියන එක. සක්විති රජකම මේ පණ පිටින් මෙතන ඉන්න ගමන් සක්විති රජුන්ට හිතුණොත් දිව්‍ය ලෝකෙ පැත්තේ ගිහින් එන්න ඕනේ කියලා. එයා ඔහොම මෙයනවා දිව්‍ය ලෝකේ. සක්විති රජ කියන්නේ එවන් කෙනෙක්. භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පාහම කොහොමද ආදාහනය කරන්න කියලා ආනන්ද හාමුදුරුව විමසපු වෙලාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ ආනන්ද, සක්විති රජෙක් කොහොමද ආදාහනය කරන්නේ, මේ විදිහට මං ආදාහනය කරන්න කියලා. ඉතින් එතකොට අපිට සක්විති රජෙක් ගැන හිතන්න පුළුවන්. එයත් හරි සංසාරේ පාරමිතා පුරලා පින් කරන කෙනෙක්. එහෙනම් සක්විති රජකම කියන එක එහෙමකට ලබන්නත් බෑ. බුද්ධත්වයේ එහෙම ලබන්නත් බෑ. සක්විති රජකම එහෙම ලබන්නත් බෑ. මහා බ්‍රහ්ම කියන තනතුර ලබන්නත් බොහොම පහසුවෙන් බෑ. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නරින්ද සම්පatti නරින්ද ලෝකේ. මේ මිනිස්සුන්ගේ ලෝකේ තියෙන උසස්ම සම්පත තමයි සක්විති රජකම. සුරින්ද සම්පatti සුරංග ලෝකේ. සුරින්ද ලෝකේ. එහෙනම් දෙවියන් අතර තියෙන උතුම්ම සම්පත සක්‍ර දේවේන්ද්‍ර කියන පදවිය. මුනිින්ද සම්පත්ති මහාර භන්ති මහ රහතන් වහන්සේලා පිරිවරාගත්ත ශ්‍රේෂ්ඨත්වය ලෞතුරා බුද්ධත්වය. නදුල්ලබා කන්ත සුරා විරන්ති සක්විති රජකම සක්ව දේවේන්ද්‍ර පදවිය ලෞතුරා බුද්ධත්වය කියන මේ අතිශයින් දුර්ලභ වූ දුෂ්කර වූ කාර්යන් දුෂ්කර නෑලු සුරාවෙන් වැළකිච්ච කෙනාට. එතකොට අපිට මේ තුලින් හිතන්න පුළුවන් මහා ඈතකට සුරාවෙන් වළකිනවා කියන එක මොන තරම් ශ්‍රේෂ්ඨද. අවසාන කාරණාව අප්‍රමාදීව කුසල් රැස් කරගත යුතුයි. අප්‍රමාදෝච ධම්මේසු, මිනිස්සු අප්‍රමාදී විය යුතුයි. කාලය අවසාන නිසා මම මේක බොහොම කෙටි කරනවා. කුසල් රජුගේ එක දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා විමසනවා, ස්වාමීනි මෙලවක් දිනු කරන පරලවක් දිනු කරන ක්‍රියාවක් නැද්ද අපිට කරන්න කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙලවයි පරලවයි දෙකම එකම විදිහට සුරක්ෂිත කරන එක ක්‍රියාවක් තියෙනවා. මොකද ඒ ක්‍රියාව අප්‍රමාදය. මෙලවක් දිනු කරනවා පරලවක් දිනු කරනවා. එහෙනම් අප්‍රමාදීව කටයුතු කරන්න ඕනේ. ඒක ඉගෙන ගන්න ළමයි අධ්‍යාපනයේ පිළිබඳව අප්‍රමාදී වෙන්න ඕනේ. කම්මැලිකම් කළොත් එයට බැරුව යනවා තමන් බලාපොරොත්තු වෙන ඉලක්කය හොයාගන්න. තරුණ කාලේ ධන සම්පත් හොයාගෙන යන අය තරුණ කාලේ ධනෙ හිව්වේ නැත්තම් වයසට ගිහිල්ලා ඒගොල්ලෝ හරියට කනගාටු වෙනවා. ලෙඩ හැදිලා දුක් විඳ විඳා හරියට කනගාටු වෙනවා. ඒ වියදම් කරගන්න මුදලක් නැහැ. අනුන්ගෙන් ණයට ඉල්ලලා දැන් ණය බර වැඩි වෙලා මිනිස්සු ණයට දෙන්නේ නැහැ. භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මේ අචරිත්වා බ්‍රහ්මචරියන් අලද්දා යොබ්බනේ ධනං. තරුණ කාලේ හොඳට ධනයක් සම්පාදනය කරන්න ඕනේ. එහෙනම් ඒකටත් අප්‍රමාදී වෙන්න ඕනේ. ශාසනයට ඇතුළු වෙච්ච භික්ෂුව බණ භාවනා කරමින් අප්‍රමාදී වෙන්න ඕනේ. සසර ගමන නිමා කරන්න කෙටි කරගන්න. එහෙම අප්‍රමාදී නුනොත් උන්වහන්සේගේ සසර ගමන සමහරලාට තිබුණට වඩා දික් වෙන්න පුළුවන්. එහෙනම් අප්‍රමාදය අපේ හැම දෙයක්ම දිනුවටපත් කරන ඉහළට ගෙනියන ධර්මතාවය. අපි අප්‍රමාදී වෙන්න ඕනේ. ඇයි අප්‍රමාදී වෙන්න ඕනේ? අපිට පුළුවන් ද කිසිවක් හේතට කල් තියන්නේ? අද නෙවෙයි හෙට කරනවා කියලා. අජේව කිච්ඡං ආතප්පං කෝ ජඤ්ඤා මරණං සුවේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා අද කළ යුත්තය අදම කරලා ඉවර කරන්න. අජේව කිච්ඡං අද කළ යුතු කාර්යය අදම කරන්න. ඇයි කෝ ජඤ්ඤා මරණං සුවේ? කවුද දන්නේ? කාටද කියන්න පුළුවන් මම හෙට මැරෙන්නේ නැහැ කියලා? හෙටට ඉතුරු කරලා තියලා ඒව ඉවර කරන්න බැරි වෙයි. අද කළ යුතු දේ අදම කරලා ඉවර කරන්න. අප්‍රමාදී වෙන්න. එහෙනම් අපේ පින්නතුන්ට පුළුවන්ද හෙට සිල් ගන්න අද නවතින්ද? හෙට බණ භාවනා කරන්න, හෙට කුසල් රකින්න, හෙට පන්සිල් ආරක්ෂා කරන්න අද නුව කැඩලා බිඳලා ගියාට කමන්නේ. අද සතුටුයි, අද විනෝදයි. අද සතුටු වෙන දවසක්, අද ගෙදර උත්සවයක්, අද උපන්දිනයක්, අද මංගල අවස්ථාවක්. අද සතුටු වෙලා හෙට ඉඳලා මං ආපහු සිල් රකින්නවා කියලා අපිට කල් තියන්න පුළුවන්ද? සීලේ එහෙම රකින්න බෑ. ඒක එහෙනම් දිගින් දිගට ආරක්ෂා කරන්න අප්‍රමාදී විය යුතුයි. මේ දකින දේවල් ඔක්කොම මතුපිට ලෝකේ තියෙන දේවල්. සසර ගමන ඊට වඩා හරි භයානකයි. ඒක ඊට වඩා හරිම දුකින් පිරීලා තියෙන්නේ. ඒ සංසාර ගමන කෙරවල කරවන මාර්ගයයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාළේ. එහෙනම් අපි කල්පනා කරමු අපේ ජීවිත බොහොම වටින තැනක තියෙන්නේ. හරි උදාර තැනක අපේ ජීවිත තියෙන්නේ. මිනිස්සු වෙලා අපි ඉපදිලා. නිකම්ම මිනිස්සු නෙමේ, මහේ ශාක්‍ය මිනිස්සු අපි. ඇස් පේනවා, කන් ඇහෙනවා, කතා කරන්න පුළුවන්, ඇවිදින්න පුළුවන්, අතපය හොලවන්න පුළුවන්. අපිට මුකුත් අඩු නෑ. ඒ නිසා අපි මහේ ශාක්‍යයි. අපි හිතන්නේ මහේ ශාක්‍ය කියලා කියන්නේ දෙවියන්ට විතරයි කියලා. නෑ, අපිත් මහේ ශාක්‍යයි. අල්පේ ශාක්‍ය මිනිස්සු නැද්ද? එහෙනම් ඉන්නවා. කතා කරන්න බැරි, කන් ඇහෙන්නේ නැති, ඇවිදින්න බැරි, හොඳට යමක් හිතන්න බැරි මිනිස්සුත් අපි අතර ඉන්නවා. එහෙනම් අල්පේ ශාක්‍ය සසර කුසල් කරලා මිනිස් ආත්ම භාවය ලබනද වාසනාව තිබුණාට ෂණ සම්පත් නැහැ. අපිට ඒ ඔක්කොම මේ බුද්ධාන්තරය තුළ තියෙනවා. ධර්මයේ ජීවමානයි. ඒ සියල්ල අපිට රැස් කරන්න පුළුවන් හැකියාව තියාගෙන අපි ප්‍රමාද වෙනවා නම්, අත අරිනවා නම්, කුසල් රැස් කරන එක හෙටට කල් දානවා නම් අපි තරම් අවාසනාවන්තයෝ මේ ලෝකේ නැහැ. මාරයට රැවටිලා අපි මාර්යා එක්ක යනවා. මාර්යා දින දින දේ අපි අල්ලගන්න ලෑස්තිය. මේ ලස්සන ලෝකෙ පෙන්නලා අපිට දීලා තියෙන මාර්යා අපි රවට්ටන්නේ. හරියට අපි ක්‍රීඩකයෝ වගේ මාර්යා හරි ලස්සන බෝලයක් එවනවා. අපි එළවගෙන ගිහිල්ලා ඒකට පහර දෙනවා. ඒක තමයි අපේ ස්වභාවය. එනං මේ සියල්ල අවබෝධ කරගෙන මේ ශ්‍රේෂ්ඨ ජීවිතයේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ ජීවමාන අවස්ථාවේ අපි යහපත සඳහා අරගෙන යන්, නිවීම සඳහා අරගෙන යන්, අපි උන්වහන්සේට බුද්ධ පූජාවක් කරමු. මොකද හැබැයි බුද්ධ පූජාව උන්වහන්සේ දේශනා කරපු මාර්ගයේ ගමන් කරන එකයි බුද්ධ පූජාව. සැබෑ බුද්ධ පූජාව අපි ඒක කරමු. අද දවසේ සිහිපත් කළා මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරණ අපි පින්නතුන් විශේෂයෙන් තමන්ගේ දියණියගේ ජන්මදිනයේ සිහිපත් කරලා ආශිර්වාද කිරීමක් අරමුණු කරගෙනයි මේ ධර්ම දේශනාව සිද්ධ කරන්නේ. අපි අද දියණියට ආශිර්වාද කරමු. මේ ඉපදිච්ච නිසා මේ භවයේ මිසක් නැවත කවර කවම දායකවත් ජන්මදිනයක් සිහිපත් කරන්න අපි දියණිය මේ සංසාරේ උප්පත්තිය නොලබාවා. මේ කුසලයාගේ බලෙන් ශක්තියෙන් මේ ගෞතම බුද්ධ ශාසනය තුල මේ ආත්ම භාවයේ තුලම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන නිවන් පසක් කරගන්න දියණියට මේ කුසලයේ බලයේ ශක්තිය හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අද දායකත්වයේ දරන අපේ පින්තුන්ගේ තවත් අරමුණු කීපයක් තියෙනවා. මෙහි පැමිණ සිටින සියලුම දෙනාට දෙනා ඇතුළු සියලු ඥාති මිත්‍රාදීන්ට නිදුක් නිරෝගී සුවය හා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කිරීම. පරලෝසපත් විශ්‍රාමලක් විදුහල්පති චන්ද්‍රදාස යාපා මහතා ඇතුළු සියලුම මළගිය ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කිරීම. ධර්ම දේශනාව සිදු කරනු ලබන කල්යාණ මිත්‍රත්වයෙන් අපිත් සිහිපත් කරනවා අතිගෞරවනීය කෝරළයාගම සරණතිස්ස ස්වාමීන් වහන්සේටත්, මේ බෞද්ධ ආගම් නිදලි නාලිකාව රූපවාහිනී මාධ්‍ය ප්‍රවත්වාගෙන යමින් බෞද්ධ සමාජයට මහත් වූ සේවාව සිද්ධ කරන අතිගරු දරණාගම කුසලගම්ම නායක ස්වාමීන් වහන්සේ ඇතුළු කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. මේ ස්ථානයේ පින් බලාපොරොත්තුෙන් රැස්ව සිටින සියලුම පින් කැමති සත්වයින්ට මේ පින් අනුමෝදන් වේවා. සතරවරම් දෙවි මහරජවරුන්ට, ඉෂ්ට දේවතාවුන් ඇතුළු සියලුම සම්‍යක් දෘෂ්ටික දෙවි දේවතාවුන් වහන්සේලාට මේ කුසල් ඒකාන්ත වශයෙන් අනුමෝදන් වේවා කියලා අපි අය අධිෂ්ඨාන කරනවා. අපි කල්පනා කරමු මේ සියලු දෙනාටම ධර්ම දානයේ නැමැති මහා කුසලයේ අපි අනුමෝදන් කරනවා. සියලු දෙනාට මේ කුසල් අත්පත් වේවා. පින් කැමති සත්වයෝ මේ කුසල් ලබාගෙන සසර ගමන දුක් කැටි තැනක ඉන්නවා නම් සුවපත් කර ගනිත්වා. සුගතියක උප්පත්තිය ලැබල වහ වහ කුසල් ලබාගෙන සසර කෙරවල කරත්වා. අපිත් සමග සුජීවත්ව ඉන්න මෙහි සඳහන් කරපු නොකරපු සියලුම දෙනාට තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ සැලසේවා. කල්යාණ මිත්‍රයන් ආශ්‍රය කරන්නට ලැබේවා. මෙලව සුවපත් වේවා. පරලෝ ජීවිතයේ සුගතිගාමී කරගෙන මාර්ගඵල අවබෝධයෙන් නිවන් ප්‍රත්‍යක්ෂ කරන්නේ ගෞතම බුද්ධ ශාසනය තුළදීම අපට හැකියාව, ශක්තිය, ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු. කාකාසත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක ශාසනං. දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.
සාදු. මේ වටිනා උතුම් ධර්ම දේශනාවෙන් අපි දැනගත්තා, අපි අවබෝධ කරගත්තා මේ වචනෙන් අපි කරන වැරදි හතර නිසා අපට සිදුවන විපත් ගැන, ඒ වගේම සිදු වෙච්ච විපත් ගැන අපි දැනගත්තා. එහෙමනම් අපි මේ වචනය සම්වර කරගත යුතුයි. වචනය සම්වර කරගන්නේ සීලේ තුලින්. සීලේ තුලින් තමයි අපි හික්මීම ඇති කරගන්නේ, සම්වරකම ඇති කරගන්නේ. එහෙමනම් අපි බණ අහන්නේ බණ දැනගන්න. එහෙමනම් බණ දැනගත්තයින් පස්සේ, බණ අවබෝධ කරගත්තයින් පස්සේ, මීට කලින් අපේ අතින් අපේ වචනයෙන් වැරදි සිද්ධ වුණා නම් මින් ඉදිරියට වචනයෙන් වැරදි නොවන ආකාරයට වැඩ කරන්නට අපි තරයේ දැඩිව අදිෂ්ඨාන කරගනිමු. එසේනම් මේ වටිනා උතුම් ධර්ම දේශනාව තුළින් අපව පෝෂණය කරන්නට යෙදුන ගෞරවනීය ස්වාමින්දයන් වහන්සේට අප සියලු දෙනාම එක්ව ප්‍රාර්ථනා කරමු. උන්වහන්සේ ප්‍රාර්ථනා කරන ආකාරයට බුදු පසේ බුදු මහරහත් යන තුන්තරා බෝධියකින් එක්තරා බෝධියකට පැමිණ නිවන් සුව සාක්ෂාත් කරගනිත්වා කියා අප හැම දෙනා විසින්ම සාදුකාරය පාත්වා ප්‍රාර්ථනා කර සිටිමු. සාදු සාදු සාදු.